මන් දන්නේ මොකද්ද කියලා. ඉතින් එහෙම වෙන්න පුළුවන් නේ. බුදුහාමුදුරුව අපිට වඩා ගොඩක් දේවල් දැකලා නේ මොනවා හරි කරන්න තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරන්ට ඕන කමක් නැහැ මේ මේ හාමුදුරුවරු වැඩි කරගන්න. කවුරු හරි ඉක්මනට නිවන් අවබෝධ කරනවා නම් ඒකට අවශ්‍ය දේවල් තමයි. ඒ හින්දා ඒක වෙන්න පුළුවන්. ගොඩාක් ඉන්නවට වඩා කවුරු හරි ඉක්මනට අවබෝධ කරනවා නම් ඒ ටික දේශනා කරනවා නම් ඉත්තයෝ කහලා දාලා යන්න පුළුවන්. මේ මොනවද මේ කියන්නේ, මේක අපිට හරියන්නේ නැහැ කියලා දාලා යන්න පුළුවන්. ඒක නිමේ වැදගත් වෙන්නේ අරකින් අවබෝධ කරන කට්ටිය. වැඩි හොඳට ඉන්න නිමේ ඉක්මනට නිවන් අවබෝධ කරන. හොඳට පිරිස වැඩි වුණාට බුදුහාමුදුරන්ට වැඩක් නැහැ. මෙයා බුද්ධාගමියද නැද්ද කියන එක නෙමෙයි. කී දෙනෙක් නිවන් මාර්ගයට වැටෙනවද? මේකනේ අදගත් වෙන්නේ. දැන් මොනවාද ප්‍රශ්න අහන්න මේ මේ වෙන වෙන ඒවා නෙමෙයි මේ මාර්ගයට අදාළ ඒවා අහන්න. පටිච්ච සමුප්පන්න කියන්නේ දැන් හේතුඵල වලින් හටගත්තු දේ ඵලය. පටිච්ච සමුප්පන්න වුණ දේ. දැන් අවිජ්ජා පත්‍ය සංඛාර කියනවනම් සංඛාරය පටිච්ච සමුප්පන්නයි. හේතුක අවිද්‍යාවනේ ඵලය සංඛාරය නේද? කියන්නේ තව එකක් ගත්තොත් දැන් විඥාණය කියන එක පටිච්ච සමුප්පන්නයි නේද? පටිච්ච සමුප්පාදයට අයිති පටිච්ච සමුප්පන්නව හටගත්තු එක. ඒක නිකන් තියෙන එකක් නෙමෙයි. ඉබේ හටගන්න එකකුත් නෙමෙයි. මේ හේතු නියදෙන හින්දා හටගන්න ඵලය. ඒකට ඒ හටගත්තු දෙයට කියනවා අපි පටිච්ච සමුප්පන්න දෙයක්. පටිච්ච සමුප්පන්න වුණ දෙයක්. ඵලය. විඥාණය පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පාද කියන්නේ ඕක වෙන විදිහ. පච්චය මේ හේතු තියෙනවා නම් මේ ඵලය හට ගන්නවා. අන්න පටිච්ච සමුප්පාදේ මේ ධර්මතාවය. මේක වෙන්නේ කොහොමද? මේ හේතුන් නියදෙනකොට මේ ඵලය තියෙනවා. අපි අර තව විස්තර කරන්නේ පච්චය කියන එක. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා, මේ දේ හටගත්තොත් මේ දේත් හටගන්නවා කියලා හේතුවයි කියලා. ඒක ධර්මතාවය නේද? හටගත්තු දේ නෙමෙයි මේක වෙන්නේ මෙහෙමයි කියන ඒ ධර්මතාවය තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. ඒකට ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදය. ඒකේ තියෙන එක එක හටගත්තු දේවල් වලට අපි කියනවා පටිච්ච සමුප්පන්න දේවල්. ඒ ධර්මතාවය අනුව මොනවා හරි හටගත්තා නම් ඒකට කියනවා පටිච්ච සමුප්පන්න උන දෙයක්. මේ විදිහටයි මේක වෙන්නේ කියන එකට කියනවා පටිච්ච සමුප්පාදය කියලා. එතකොට මේ මේ ලෝකේ හැම එකක්ම හටගන්න හැටි පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පාදයට අනුව තමයි වෙන්නේ. ඒ හින්දා තමයි දැන් මේ කවුරු හරි පටිච්ච සමුප්පාදය දැක්කනම් ධර්මය දැක්කා. එයා අවබෝධ කරනවා. අපට ඕන ඕන විදිහට හිතන්නේ මේක මෙහෙමයි මෙහෙමයි මේක තමයි ඇත්ත తත්වය. ඒවා ඒ සත්‍ය අවබෝධ කරනවා. සත්‍ය අවබෝධ කරන මාර්ගය තමයි නිදුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න විදිය. දැන් අපි හිතාගෙන ඉන්න විදිහයි ඒකෙන් ලෝකෙට අයිති මට්ටමයි ඇත්ත ඇති හැටි කියන්නේ දෙකක් නේ නේද? ඒකට ඒ ඇත්ත ඇති හැටි තමයි ලෝකෙට අයිති කියලා හිතන දේවල් පටිච්ච සමුප්පන්න ධර්ම. පටිච්ච සමුප්පාදයක් ඔය තියෙන්නේ. පටිච්ච සමුප්පාදය දැක්කොත් ඇත්ත ඇති හැටි දකින්න. ඒකට මුලා වෙලා හිතාගෙන ඉන්න වයින් ටික ටික අයින් වෙනවා මිදෙන. මේ අපි ඇත්ත නොදන්න හින්දත් හිතාගෙන ඉන්නවනේ මේකයි මේක ඇත්ත කියලා. දැන් ඒකෙන් මිදෙන එක තමයි ඔය ආරේෂ්ඨාංගික මාර්ගයෙන් කරන්නේ. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. ටික ටික අපේ හිත දියුණු කරනවා ඇත්ත ඇති හැටි දකින්න. මොකද අපේ මනස අර කෙලෙස් වලින් වැහිලා හින්දා අපිට ඇත්ත ඇති හැටි පේන්නේ. නේද? සසරේ ආපු පුරුදු මනසක් නේ අපිට තියෙන්නේ. ඒකට ඇත්ත ඇති හැටි පේන්නේ නැහැ. ඒකට මේ ආරේෂ්ඨාංගික මාර්ගයට අනුව දියුණු කරනකොට තමයි ඇත්ත ඇති හැටි ටිකෙන් ටික අවබෝධ වෙන්නේ. පටිච්චසමුප්පාදේ හරහා හරි නේද? පටිච්චසමුප්පාදේ ධර්මතාවයේ දකින්න කොට අවබෝධ වෙන්නේ සත්‍ය. අපි සත්‍ය වෙහිලානේ දෙන්නේ. ඒක පටිච්චසමුප්පාදේ දකින්නවා 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 කියන්නේ සත්‍ය තමයි ටික ටික දකින්න. ආ. පටිච්චසමුප්පන්න බව නොදන්න කම හින්දා අපිට සත්‍ය වෙහිලා තියෙන්නේ. රෝකෙට අහු වෙලානේ තියෙන්නේ. දකින්නකොට දැන් පටිච්ච සමුප්පාදේ දකින්න. ඒ දකින්න දකින්න ඇත්ත පේන්නේ. ඒ තමයි සත්‍ය. ඉතින් චතුරාර්ය සත්‍ය කියන්නේ සත්‍ය. බුදු කෙනෙක් හිටියත් නැවත් මේ ලෝකේ පවතින සත්‍ය ටික තමයි චතුරාර්ය සත්‍ය. හරි. බුදු කෙනෙක් ඕක විස්තර කරනවා විතරක්. එහෙනම් තමයි නුවණ තියෙන ඕන කෙනෙකුට මේක දකින්න පුළුවන් දෙයක්. තමන් තුළින් දකින්න පුළුවන් සම්දිට්ඨිකයි කියන්නේ තමන්ටම දකින්න පුළුවන්. ආයි කවුරුවත් තියෙන හින්දා විශ්වාස කරන්න නෙවෙයි. ඊළඟට මේක මොන ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් නැත්තක් හේහි පස්සේ. සත්‍යතාවක් තමයි. ඔගොල්ලෝ විමසලා බලන්න. හේහි පස්සේ. ඒ ඔය ධර්මයේ ගුණ ටික තියෙන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ වෙනකොට තියෙන විස්තර. පච්චත්තං නේදිතබ්බෝ කියන්නේ තමන්ගේ නුවණින් දකින්න ඕන දෙයක් ප්‍රඥා. උපනායකක දැනගන්න දැනගෙන අවබෝධ කරන එක නෙමෙයි ඊට වඩා වෙනස් තේරුමක් ඒක තියෙනවා. ඒක සමානයි. ඕකෙත් එන්නේ අන්තිමට අර තමන් තුලින්ම දකින්න පුළුවන් දෙයක් කියන එක තමයි එතන කියන්නේ. ඒ කියන්නේ මේ බාහිරෙන් දකින්න ඕන එකක් නෙමෙයි මේ තමන් තුලින්ම දකින්න පුළුවන් කියන ගතියයි ඒක අර නිවනට පමුණවන කියන ගතිය. මට හරිය තමයි තේරුම් මතක නැහැ. ඒ වගේ අදහසක් තමයි. මම දකින්නකොට නිවනට කිට්ටු වෙනවා. ඒ කියන්නේ නිවනටම පමුණ වන කියන. අහලා දැනගෙන ගත්තට අර එයා කිව්ව හින්දා දන්නවා කියන එකනේ කියන්නේ. ඊට පස්සේ යන්න හරි. පච්චත්තක් නේද? ඔව්. 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 ඒ තමන්ගේ දැක්මක් වෙන්න ඕන. දැනුම දැක්ම වෙන්න ඕන. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කියපු හින්දා මේක ඇත්ත කියනව නෙවෙයි. එහෙමත් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියපු හින්දා ඇත්තයි කියනව නෙමෙයි නේ මේක. මටම පේනවා මේක ඇත්ත. බුදුහාමුදුරුවෝ කිව්වත් නැදත් මේක ඇත්ත කියන මට්ටමට ඒක තමයි තමන් තුලින් දකිනවා කියන්නේ. හරි? එහෙනම් ඒකයි කියන්නේ බුදු කෙනෙක් හිටිය බුදුහාමුදුරුවෝ මේක දේශනා කරන්නේ. බුදු කෙනෙක් හිටියත් නැතත් මේ ලෝකේ පවතින ඇත්ත මේක. බුදු කෙනෙක් ඒක විස්තර කරනවා විතරයි. ඕක නැත්තේ නෑ ඕක අහන්න හම්බ වෙන්නේ. ඔව්. අපි දන්නේ. එහෙනම්ට ලෝකේ ඇත්ත ඒක අපි දැනගත්තත් නැත. හැංගිලා කියන්නේ ඒක පේන්නේ. ඉතින් අපි රැවටිලා ඉන්නකොට පේන්නේ. මුලා වෙලා ඉන්නකොට පේන්නේ. ඉතින් ඒක නුවණ තියෙන කෙනෙක් හොයාගෙන අනිත් අයට කියා දෙන්නේ. මේක තමයි බුදු කෙනෙක් කරන්නේ. ඔය දැන් පිට නුවණ නැහැ. දැන් අර වතුරට එබෙන බල්ලෝ වගේනේ අපි ඉන්නේ. බල්ලා දන්නේ නැණි ඇත්ත. අපිට ඒ වගේ පේන්නේ නැහැ. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. පේන දේ තියෙනවා කියලා විශ්වාස කරනවා. එතකොට අර පවතින ඇත්ත වැහිලා දුන්නා. නේද? ඒක නුවණට තමයි මේක පේන්නේ ඇත්ත තමයි. එතකොට ඒ ප්‍රඥාව ඒක තනියෙන් අවබෝධ කරගන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. රහතන් වහන්සේ වුණත් බුදුහාමුදුරන්ගේ ධර්මය අහලයි ඊට පස්සේ අවබෝධ වෙන්නේ. ඔව් සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි තමයි ඔබට උදව් වෙන්නේ. يعني අපිට මේක තනියෙන්ම හොයාගන්න බෑ. ධර්මය අහලා අපි ඒ ගැන ඔන්න නුවණින් විමසන්න ඕන බලන්න. ඒ ධර්මයට අනුව බලන්න ඕන. එතකොට යෝනිසෝමනසිකාරය. එතකොට ධර්මය අහලා දැනගත්තු කෙනාටයි යෝනිසෝමනසිකාරය යොදන්න පුළුවන්. ඒක අවබෝධ වෙනවා. ඒකයි සද්ධර්ම ශ්‍රවණය මුලට එන්නේ. තුල අපටම අවබෝධ වෙන්නේ නැහැ. එහෙම එහෙම ශක්තියක් නැහැ. ඒ හින්දානේ අපි සසරේ ඇවිල්ලා තියෙන්නේ නේද? ඒ හින්දා තමයි මේ ධර්මයක් අහන්න ලැබෙන එක හරි වාසනාව. කලාතුරකින් ලැබෙන ක්ෂණ සම්පත්තියක් කියන්නේ ඒක. දැන් ඔය ඇත්ත දන්නේ නැති හින්දා අපි කරන්නේ කර්ම රැස් කරනවානේ. නේද? මුලාවෙන් මොනවා හරි දැනගන්නවා බාරගන්නවා කියන්නේ කර්ම රැස් කරනවා. කොට දැන් එහෙන් අපි දැකලා මොනවා හරි දෙයක් එළියේ තියෙනවා කියලා හිතනකොට කර්ම රැස් වෙනවා. මොකද ඒ සම්බන්ධව අපිට හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන් නේද? එතකොට ඒවා අලුත් කර්ම. කර්ම රැස් කරනවා. එයාට කියනවා මොනවද? අභිසංස්කරණක. මේ කියන්නේ සසරේ යන අලුතෙන් අලුතෙන් රැස් කරනවා. අභිසංස්කරණක සංකල්පය. එතකොට ඒක නවත්තන විදිහක් තමයි, ඒකේ මිදෙන විදිහක් තමයි ඔය ආර්ය මාර්ගේ වඩනවා කියන්නේ. අරෂ්ඨාංගික මාර්ගේ වඩනවා. ඒකට කියනවා අරව නවත්තන්න අපි ප්‍රයෝගයක් උපායක් යද ඒකයි. එතකොට මේ මාර්ගය වැඩනවා කියන්නේ ප්‍රයෝග අභිසංකා. සසරේ යන ඒවා තව රැස් කරනවා නෙමෙයි, ඒ රැස් කරන එක නවත්තන්න ප්‍රයෝගයක් කරනවා. මේකයි ප්‍රයෝග අභිසංකාර කියන්නේ. මාර්ගය වැඩන එක එතකොට ප්‍රයෝග අභිසංකාර. දැන් මේ කරන්නේ ප්‍රයෝග අභිසංකාරයක් දැන්. මම ඇවිල්ලා මේ මාස සාකච්ඡාන කර අර වෙනද කරන වැඩ කර කර හිටියනම් සසර යන එකක්. දැන් මෙතන අපි ඒකෙන් මිදෙන්න අවශ්‍ය දෙයක් නේ. මේ වඩන්න හදන ධර්මය අහන එක සාකච්ඡා කරන එක පවා එතකොට ඒකෙන් අවබෝධය ඇවිල්ලා අර කර්ම අඩු කරන්න උදව් වෙන දෙයක්. එතකොට භාවනා කරන එක ගන්න පුළුවන්. දැන් විදර්ශනා භාවනා කරනවා කියන්නේ ඔවා දැන් ආය ආය මෙනේ කරන එක. එතකොට ප්‍රයෝගබි. දැන් අපි සද්දයක් ඇහෙනකොට ඔන්න එළියේ දෙයක් තියෙනවා කියලා දැනගන්නවා. එතකොට අපි යෝග නොකළා නම් වෙන්නේ ඒ දේ ගැන ලෙනව ගැටෙනවනේ. අලුතෙන් කර්ම රස කරනවා. දැන් අපි යෝගේ නුවණින් හිතනවා. සද්දයක් ඇහුණා ඒ ගැන හිතුවා නේද? හිතපු දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා පරණ පුරුද්ද. ඒ වුණාට ඒක නෙමෙයි ඇත්ත. හිතපු දේ හිත ඇතුලේ, බාහිරයට ඒවා ඇති නැහැ කියලා අන්න පෙන්නනවනේ හිතට. දැන් ඒක එතකොට මාර්ගේ වැඩි. අලුතෙන් කර්ම හදන එක දැන් නවත්තනවා නේද? අඩු කරනවා. එහෙනම් ඒක ප්‍රයෝග අභිසංකාරය. දැන් එහෙම හිතන එකත් සංකාරයක් තමයි. ඒකත් හිතෙන් කරන වැඩක් නේද? මෙහෙම පෙන්නනවා කියන එක ඒකත් සංස්කරණයක්. හැබැයි ඒකෙන් සිද්ධ වෙන්නේ අර කර්ම රැස් කරන එක අඩු කරනවා. කර්ම ක්ෂය කරනවා කියලා කියනවා. ඒක පැහැදිලිද? අවිතින් සංකාර જાති ටිකක් තියෙනවා. කර්මයක් නොවුනත් වෙන සංකාර ටිකක් තියෙනවා. අපි ඇහැක් උපදින එක, ඇහැට රූප පේන එක, ඒවා අලුත් කර්ම නෙමෙයි නේද? එතකොට ඇහැයි රූපෙයි කියන එක සංකත සංකාර කියලා කියනවා. එතකොට ඔක දැනගන්න විඥානයක් සකස් වෙනවානේ. ඒක කියනවා අභිසංස්කරණය. අර මේ ධර්මතා උඩ තව සංස්කරණයක් වෙනවා. ඒක අභිසංස්කරණය. ඒකත් හැබැයි කර්ම නෙමෙයි, තාම විපාක මට්ටමේ. ඒ වුණාට ඒවට කියනවා අභිසංකර අභිසංස්කාර. සංකත සංකාරයි අභිසංස්කාර නේ. මොකක් කරි කියනවා. ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපිව සසර ගෙනියන්න බෑ. ඒකට විපාක නැහැ. අලුත් කර්ම නෙවෙයි. ඒ කියන්නේ මුලා වෙලා කරන දේවල් නෙමෙයි. නිකන් තේන මට්ටම. විඥාණයෙන් දැනගන්න. ඒ කියන්නේ විඥාණයට දර්ශනය වෙනවා. නේද? නිකන් වර්ණ සටහනක් පේන ගතිය කියලා හිතමු. ශබ්ද සටහනක් දැනගන්න මට්ටම. තව විදිහට කිව්වොත් චක්කු විඥාණය, සෝත විඥාණය කියන මට්ටම. කර ගන්නේ අபிසං කත සංකාර. මුලින් තියෙන්නේ සංකත සංකාර, හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නැට්ටම. දැන් අபிසංකත සංකාර. ඔව්, එතනත් මොනවා හරි කෙරෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ හිත ඇතුලෙන් සකස් වෙන මට්ටමක් තියෙනවා. ඒ වුණාට ඒක අර කර්ම බවට ගිහිල්ලා නැහැ. අර විපාකයක් දැනගන්න මට්ටමක් විතරයි. ආර්යෂ්ටාංගික මාර්ගයේ තියෙනවනේ මේ ලෝකෙට අයිති ආර්යෂ්ටාංගික මාර්ගයකුත් තියෙනවා, ලෝකෝත්තර ආර්යෂ්ටාංගික මාර්ගයකුත් තියෙනවා. ලෝකෙට අයිති මට්ටමේදී ඒක හරි. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ නේද? දැන් ඒ බොරු කියන්නේ නැති එක, කේලම් කියන්නේ නැති එක නේද? ඒක එතකොට අර පිනක් වගේ පව් කරන එක නවත්තනවනේ. එතකොට ඒවා නිකන් අර හොඳ ප්‍රතිඵල දෙන කර්ම. එතකොට අපි වරද්දකින් වළකින එක වගේ. දැන් ඒකත් ලෝකෙට අයිති මට්ටමින් හොඳ පැත්තට ගෙනියන පාය ගෙනියන්නේ සතර මතද දුගතිය ගෙනියන්නේ සුගතිය පැත්තට යොමු කරනවා. හැබැයි තාම සසරේ යම ඒක ලෝකෙට අයිති මේ අපිට කියන අර ලෞකික සම්මාදිට්ඨිය කියලාත් කියනවා නැත්නම් කර්මඵල දැනගත්ත දැක් කර්මඵල දන්න කෙනානේ බොරු කියන එකෙන් වළකින්නේ නේද පූර්ව ප්‍රතිපදාව කියන්නේ මොකද ලෝකෝත්තර දැක්ම එන්න ඔය ඕවා වඩන එක උදව් වෙනවා ලෝකෙන් මනස ටිකක් කර පව් කරන ගතියෙන් අඩු වෙලා පැහැදිලි වෙනවනේ පෞකරණ මට්ටමේම ඉන්නකොට කෙලෙස් වැඩි මේවා කිව්වට කොහෙත්ම අහන්න හිතෙන්නේ නෑ අපිට මොකටද භාවනා කරන්නේ කියලා එහෙම මේ අපි වැරදි වැඩ කරන්නේ නෑ අපිට පන්සල් යන්න ඕනේ අපි ඉඳරගෙන පන්සලට ගිහිල්ලා හිර ගන්න ඕනේ බණ අහන්න යන්න ඕනේ නැහැ භාවනා කරන්න ඕනේ නැහැ ඉතින් අපි වැරදි කරන්නේ නැහැ මෙහෙමයි මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් කර්මඵල විශ්වාස කරන ඒගොල්ලෝ වැරදි කරන්නේ හොඳ දේවල් මේ කරන්නේ ඒගොල්ලෝ දාන දෙනවා හරි හොරකම් කරන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට මේ සුගතියේ යන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. වමනා නැති හින්දා සොරකම් නොකර ඉන්නත් පුළුවන්. ඒකෙන් කියන්නේ තමන්ගේ කෙලෙස් නැති වෙලා කියලා. දැන් සමහරු තරහ නොගෙන ඉන්න පුළුවන් තරහ යන දෙයක් වෙන්නේ. දැන් අර තරහ යන දෙයක් වුණොත් නෙමේ තරහ යනවද නැද්ද කියලා වෙන්නේ. දැන් මම ඉස්සෙල්ලා කියපු එකම ඔය වගේ සිද්ධියක් නොවුනනම් අපි ආරාමයක් හදන්න ඕන හැමෝම හොඳ කැමැත්තෙන් ආදාර කරනවා. ආමුදුරොත් හොඳ කියනවා. ඉතින් මට කොහෙද තරහ යන්නේ? ඒ විදිහටම වුණා. හැබැයි තරහා යන්න හැකියාව නැද්ද කියන එක පේන්නේ නැහැ ඒකෙන්. අපිට තරහා යන සිද්ධියක් වුණොත් තමයි පේන්නේ. අපේ මේ කෙලෙස් නාම තියෙනවා. රකේ හුවම් මට භාවනා කරගන්න බෑ කියන්නේ මගේ කෙලෙස්. අනිත් අය මොනවා කිව්වත් කළත් කියන එක නෙමෙයි. ඒකවල වැරදි හින්දා මට භාවනා කරන්න බෑ කියලා වැඩක් නැහැ. මගේ හිත එකම් කරන්න බැරි නම් ඒක මගේ දුර්වලකම. සය කෙලස් කියන ඒවා හරි අමාරුයි අඳුරගන්න. හැංගිලා තියෙනවා. මම දැන් හරි දියුණුයි කියලා හිතෙන්න පුළුවන්. මේ වුණාට ඔව්. දැන් එහෙම සමහර වෙලාවට එහෙම වෙන එක හොඳයි. ධර්මය නිසා තමයි මං ඉතින් මේ දැන් වෙන කෙනෙක් නම් අද මේ භාවනාව කරන්න එන්නේ නැහැ. ඕක ගැන පස්සෙන් දුවනවා අර හිමිහි. ඉතින් මට එහෙම දැන් මං අද හාමුදුරුවෝ මට එක්කෙනෙක් කිව්වා හාමුදුරුවෝ ගිහිල්ලා හම්බ වෙන්න කියලා. මං ඒකට ගියා නම් අද මෙතෙන්ට එන්න වෙන්නේ නැහැ. මට එහෙම ඔව් ඔව් දැන් දැන් මට ඇත්තටම හිතුණා දැන් මේ භාවනා කරන අතරේ දැන් මං ආයේ ඊමේල් එකක් ගහන්න ඕන නැත්නම් ඒගොල්ලන්ට කියන්න ඕන දැන් සිද්ධිය විස්තර කරලා ඊට පස්සේ ඒක මට උදව් වුණා හැටි මම මෙහෙම මේ මේ භාවනා කරන ගිහින් දැන් මගේ හිත වැඩ කරන හැටි බලන්න මේක ගොඩක් උදව් වුණා තාමත් ඒකෙන් මගේ හිත දියුණු කරනවා ඒ හින්දා මේක කරපු කෙනාට බොහොම පිං කියලා ඒක ඒකෙත් මගේ යට කෙලස් හැංගිලා තියෙන්න පුළුවන් මේ අර යට මොනවා හරි කරන්න කියලා ඒ වුණාට ඒක හොඳ මැසේජ් එකක් කියලා මට හිතුණා. ඔව් දැන් අපි තරහාරන් මෙහෙම බනිනවට වඩා මේ ඇත්තටම මේ දැන් මම ඒක උදව් කරගන්නවා. මගේ කෙලස් සඳුර ගන්න. ඉතින් එයා මට ලොකු උදව්වක් කරලා තියෙන්නේ බලනකොට. දැන් ඕකේ අපි අර කියන එකක් තමයි බුදුහාමුදුරන්ට බුදු වෙන්න බෑ දේවදත්ත හිටියේ නැත්නම්. සංසාරේ දිගටම ආවේ නැත්නම් බෝධිසත්ව කාලේ විරුද්ධකම් කර කර. අර පාරමිතා ටික පුරා ගන්න බෑ. නේද? ඔව් අර දැන් විශ්වාන්තර ජාතක ජීවජක බමුණා වෙලා ආවේ නැත්නම් කාටද දරුවෝ දන් දෙන්නේ? වෙන කවුරුවත් අරන් යන්නේ නැහැ. ඉල්ලන්නෙත් නැහැ. ඉතින් ලොකු උදව්වක් කරලා තියෙනවා. දන් දෙන්න බැරි නම් ඉතින් නිවන් දකින්න බෑ. ඒ ළමයින්ට විතරද දුක තියෙන්නේ? ඔය අනිත් ළමයින්ට දුක නැද්ද? ඇයි නැත්තේ මේගොල්ලෝ දුන්නේ නැත්නම් අර වෙන ළමයි හොයා ගන්නවා නේ ඔය වෙලේ. ඔක තමයි ඒවා හිතනකොට අපේ හැංගිලා තියෙන කෙලෙස් අපිට පේන්නේ. දැන් දැන් මගේ සිද්ධිය ගන්න ඉතින්. දැන් මං මට දැන් මං මේ විදිහට ආනට භාවනා කරන්න උදව් වුණා කියලා මේක කියන්න හිතෙනවනේ. ඕක යට තියනවා මගෙන් එතකොට අර අනිත් කට්ටිය මෙයාට හොඳට කියයි කියලා ඕක හැංගිලා ඒ තමයි අනුසය ඒවා අපිට පේන්නේ කියලා මට පේන්නේ හොඳ පැත්තෙන් මට පෙන්නනේ ඕවා වංචනික ධර්ම කියන්නේ අපිව අහු කරනවා මේ මෙහෙමයි කියලා හිතන්න පුළුවන්ද ඒ එහෙම හිතන්නේ ඇයි අපි තාම ලෝකෙට අයිති පැත්තෙන් හිතන්නේ දැන් බුදු බෝධිසත්ව කෙනෙක් කියන්නේ බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්නේ ඊට කලින් නිවන් දකින්න පුළුවන් වෙලාවල් ගොඩාක් අතාරින්න බුදුවරුම කී දෙනෙක් හම්බ වෙලා ඒ කොච්චර ඒක ඕකම කියයි එහෙනම් අර රාහුල හාමුදුරුවන්ට අච්චර රජ වෙන්න තිබුණ එකේ ඇයි මේ මේ එක්ක ගියේ මේ මේ ගහක් යට ඉන්න මේ පන්සලේ දැන් රාහුල හාමුදුරුව පුතානේ අර එක දවසක් රෑ එළි වෙනකන් වැසිකිළිය ගත කරලා තින්නේ රෑ ඒක දුකක් දෙනව නෙමෙයි
ඒකකින් රාහුල හාමුදුරුවන්ට දුකක් කැටියෙ දෙනු නෑ මේ
ඕවා ඒක ඕක තමයි ලෝකෙට අයිති මට්ටමින් අපිට ඉතින් හරි අනුකම්පාවයි. ඒක දකින්නයි අපේ තියෙන කෙලෙස්මයි. ඒක තමයි මම ඇහුවේ අර දැන් රාහුල හා මේ කුමාරයා දැන් යසෝදරාව වෙනකොට යසෝදරාව හරි කැමති වෙන්නේ නැති මේ පුතා එක්ක යනකොටනේ සුද්ධෝදන රජුරෝ හරි කැමති වෙන්නේ නැති මෙච්චරයි මේ රජකම බාර ගන්න ඉන්නේ ඌවා ඔය ඕක අඳුර ගන්න ඔය වංචනික ධර්ම වැඩ කරන ඒක දකින්න අපිට ශක්තිය නැති හින්දා තමයි අපි තාම සසරට අහු වෙන්නේ. අපේ දරුවෝ අපිට හොඳයි, මේගොල්ලන්ට දුක් දෙන්න බෑ. අපිට තේරෙන්නේ නැහැ මේ දරුවා නිසා අපි තව සසර යනවා, දරුවොත් සසර යනවා. දැන් ඕක මම කියනවා, දැන් අපේ දැන් හොඳටම භාවනා කරන අය තමන්ගේ කවුරු හරි දරුවෝ මුණු පුරෝ වෙන්න පුළුවන්, පොඩි අය වෙන්න පුළුවන්. පොඩ පොඩ අහගන්නකො. දැන් ඒ කෙනෙක් ඒ කතාව නෙමෙයි මේ. දැන් තමන්ගේ කවුරු හරි දුවෙක්ගේ හරි පුතෙක්ගේ හරි ළමයි ඉන්නානේ, පොඩි අය නේද? දැන් එයා ඇවිල්ලා කියනවා, අම්මේ මෙන්න මේගොල්ලෝ මෙයා මේ භාවනා කරන්න හදනවා, ඉගෙන ගන්න එකත් නවත්තලා මහාන වෙන්න යන්න හදනවා. කිව්වෝ මොකක් කරාද? දැන් නම් කියයි අපි නම් යන්න ආරිනවා කියලා. ඔක නෙමෙයි වෙන්නේ. එයාට ඉගෙනගෙන ඉවර වෙලා යන්න කියන්න ඕකට. ඔන්නෝ වංචනික ධර්ම කියලා තේරුම් ගන්න. ඕක අපේ සාධාරණේ කරන්න හදන. හැබැයි දැන් ඕගොල්ලෝ මොකද? අපිට නිවන් දකින්න ඕන. දරුවෝ ටික තව ටික සසරේ ගියද? ඕක තමයි උතර තියෙන්නේ මේ ඇත්ත දැක්ක. ඒ ඇත්ත අපිට පේන්නේ. කද අපේ අර කෙලෙස් වලින් ඕක වහන, ඇලීමෙන් වහන. නෑ, ඒගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ඕන, හොඳ රස්සාවක් කරන්න ඕන, වැඩි හොයන්න ඕන. මෙහෙ ඉඳන් මේ අතාරිනා නේ, ඒවා දුකයි. ඕවා දකින්න පුළුවන් මට්ටමකට හිත දියුණු වෙනකොට ඕවා පේනවා මිසක්. මහාන වෙන්න ගියොත් යන්න කියයි. දැන් හරි හොඳයිනේ ගිහින් මහාන කරන්න, මේ අපිත් සිවුරු ටික අරන් දෙන්නම් කියලා කියයිද? ඔකේ තේරුම් ගන්න, අපි අර ලෝකෙට අයිති මට්ටමේ කතා කරනකොට තියෙන විදිහ නෙමෙයි ලෝකෝත්තර ලෝක. ඒක තේරුම් ගන්න හරි අමාරුයි. රට ලෝකෝත්තර මට්ටමට මනස දියුණු වෙනකන් ඒ මට්ටමෙන් හිතන්න බෑ. අපි ලෝකෙට අයිති මට්ටමෙන් අපිට පේන්නේ වෙනස් පැත්තක්. ඕක කියලාම තියෙනවා. රහතන් වහන්සේ සාමාන්‍ය පෘථග්ජනයගේ අතර වෙනස, පෘථග්ජනයා ඇත්ත කියන එක රහතන් වහන්සේට බොරු. පෘථග්ජනයා බොරුයි කියන එක රහතන් වහන්සේට ඇත්ත. එහෙනම් දේශනාවක් තියෙනවා මේ ද්වේතානුපස්සන සූත්‍රවල. මේ ලෝකේ සත්‍ය කියන එක පෘථග්ජනයා සත්‍ය කියනවා නම් ඒක රහතන් වහන්සේට අසත්‍ය. පෘථග්ජනය අසත්‍යක් කියන එක රහතන් වහන්සේට සත්‍යක්. ඒක ඔන්නඔහම ගැප් එකක් තියෙනවා. හරි, අපිට ඉතින් මේක මෙහෙමයි මෙහෙමයි කියලා හිතුණාට ඇත්ත ඇති හැටි ඕක නෙවෙයි. ඔච්චරයි ඔච්චරයි කියන්න
තියෙන්නේ.
ඔව්, ඒක නොකර හිටියනම් ඉතින් අපිට බුදු කෙනෙක් හම්බ වෙන්නෙත් නැහැ, ධර්මය අහන්න ලැබෙන්නෙත් නැහැ. ඔව්, අපේ පැත්තෙන් හිතුවෝ. ඉතින් ඕක ඔය ලෝකෙට අයිති දේවල් හරිද වැරදිද හොයන්න නෙමෙයි බුදු දහම තියෙන්නේ. ඔන්න ඔක තේරුම් ගන්න. ලෝකේ යහපත් කරන්නත් නෙමෙයි බුදු දහම තියෙන්නේ. හරි, ලෝකය දුකයි කියන සත්‍යතාවය පෙන්වන්න කරා. සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට ලෝකයේ පවතින දුක මතයි කියන්නේ. ඒ දුක දැක්කොත් අර මං කිව්වා නේද අර උල තියලා මැරෙන මිනිස්සයා ඊ මේ කතාව කිව්වේ නැද්ද? ඔය බණක මේ ළඟ දේශ දසන අඳුරොත් දේශනා කළා. අර හොරෙක් හිටියා. හරි. එතකොට හොරකම් කරන මිනිස්සෙක් ඉන්න. එයාගේ මාමා කෙනෙක් හිටියා. මෙයා හරි හොඳ පිං කරන කෙනෙක්. එයා ගොඩාක් පිං කරනවා. මාමාගේ තිබුණා කඩයක්. ගෙදරක් කරපු. අර පුතා මොකද කරන්නේ? හොරකම් කරලා බඩු ගෙනල්ලා මාමටත් හොරෙන් මේ ගෙදර හංගලා තියෙනවා. එයා දන්නේ මාමා දන්නේ මාමා හරි හොඳයි කියලා. හරි. එයාගේ ගෙදර තමයි හොර බඩු ටික හංගන. ඉතින් මාමා පුතා සැක කරන්නේ නැහනේ. හරි. පුතා හොරා හින්දා මාමටත් හොරෙන් හොරකම් කරන්නේ. දැන් මාමගේ ගෙදර කවුරුත් සැක කරන්නේ නැහනේ. මෙයා හරි හොඳයි කියන්නේ නිපින් කරන කියන්නේ කියලා හොර බඩු ටික ගෙදර හංග. හරි. දවසක් මගක් හරි හොරකමකදී හොරාව අහුවෙනවා. රාජපුරුෂය අල්ලගෙන රජ්ජුරු කියන්නේ අල්ලගෙන. ඊට පස්සේ මෙයාට ගහලා අරව මේව කරනකොට හොරබඩු තියෙන්නේ කොහෙද කියලා අහනවා නේද? ඒවා ගන්න එනකොට ඔන්න දැන් මාමගේ ගෙදර තියෙනවා. ඇවිල්ලා පෙන්නනකොට. හරි. ඒ සැරේ රාජපුරුෂය ඔය විස්තර දන්නේ නැහැ නේ. ආ මේ හොරබඩු තියාගත්තේ මෙයත් හොරෙක් වෙන්නේ නැති කියලා මාමවත් අල්ලන. දැන් දෙන්නම රජ්ජුරුව ළඟට ඉදිරිපත් කළා. රජ්ජුරුව නඩුව අහනකොටම හරි දෙන්නම වැරදිකාරයෝ මේ හැබැයි මාමා දැන් වැඩි ය ලොකු වරදක් නෙමෙයිනේ. දැන් දෙන්නම මරන්න කියලා දඬුවම දෙනවා. හැබැයි මාමා දුක් විඳින්න නැතුව මරන්න හිස ගසා දාන්න. හරිද? හොරාට වැඩි දඬුවමක් දෙන්න දවස් දෙක තුනක් ඉඳලා මැරෙන්න උල තියන්න කියනවා. එකපාරට මරන්නේ. හරි. එතකොට දුක් විඳ විඳ ඉඳලා දවස් 3-4ක් ගිහිල්ලා තමයි මැරෙන්නේ. දැන් මෙයා උල තියලා ඉන්නකොට දැන් ඉතින් වේදනාව දරා ගන්න බෑනේ. මැරෙන්න තරම් වේදනාවක් නෑ. එයා කෑ ගගහ අඬනවා. අනේ මේක මොන දුකක්ද? මාව එකපාරට මරලා දාන්න මේ මේ මැරුණා නම් සපයිනේ මීට වඩා කියලා කෑ ගහ අඬන. හරි. එතකොට දේවතාවෙක් ඇවිල්ලා කියනවා ආහා එහෙම කියන්න එපා, මැරෙන්න හිතන්න එපා, තව පොඩ්ඩක් හරි ජීවත් වෙන්න හිතන්න. එයා කෑ ගහන දරේට දේවතාව කියලා ඔහොම හිතන්න එපා, ඔබ මැරෙන්න හිතන්න එපා, තව ටිකක් හරි ජීවත් වෙන්න. ඉතින් මේ ඔක රෑ වෙනකොට මේ රජ්ජුරුව අර වෙස් වඩාගෙන යනවානේ රටේ වෙන දේවල් බල. ඔතෙන්ට යනකොට මේක ඇහෙනවා. අර යා මැරෙන්න කෑ ගහන කවුද කියනවා මේ ඔව් එහෙම මැරෙන්න හිතන්න එපා, තව ටිකක් ජීවත් වෙන්න කියලා රජ්ජුරුව ඒ සැරේ අහනවා මේ කවුද ඔය වා මේ මෙයාගේ තරහකාරයෙක්ද තව මේ දුක් විඳ විඳ ජීවත් වෙන්න කියන්නේ කියලා මැරෙන්න. ඒ සැරේ දේවතාවා කතාව කියනවා. අර ඔබතුමා හිස ගසා දැම්මේ මගේ. ඉතින් එයා පින් කරපු හින්දා එයා දෙවියෙක්. එයා වැරදි කළේ නෑ. ඉතින් මේ මං මේ මගේ පුතා එක්ක මං තරහ නෑ. මෙයාට මං හරි ආදරේ. හැබැයි දැන් මෙයා මැරුණොත් එහෙම යන්නේ අපාය. අපා දුකත් එක්ක බලනකොට මේක පුදුම සැපක්. ඒ හින්දායි මම මේ තව ටිකක් හරි ওই මනුස්ස ලෝකේ ඉන්න හිතන්න කියන්නේ. මහා දුකක් අතන අපිට පේනව නේද? අපිට ඔය උඩින් පේන දුක සැප කියන ඒවා අර මහා දුක එක්ක බලනකොට ඔව් හිතා ගන්නවත් බෑ. දැන් ඔකෙන් ටිකක් තේරුම් ගන්න ඔය කියන ඒවා අර දුකක් නේ දුන්නේ කියන එකට වඩා මේ බුදු බව ලබන එක කට්ටිය සසරෙන් එතර කරන එක ඔය අපි කතා කරන දුක සැප එක ගාවන්නත් බැරි තරම් ගැඹුරු. හරි. ලෝකෙට අයිති මට. ඒවා ඉතින් වෙන්න පුළුවන්. දැන් අපි ওই ධර්මයට අනුව බලන්න කියන්නේ ඒකයි. අපිට උඩින් පේන තේරුම නෙමෙයි ඔක ටිකක් ගැඹුරින් බලනකොට ඒකයි මේ සත්‍ය අවබෝධ කරන්න හරි අමාරුයි කියන්නේ. සාමාන්‍ය කෙනාට මේක පේන්නේ නැහැ. අර ධර්මය අහලා අහලමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. ඒක ප්‍රඥාව වැඩේ. නැත්තම් මේවා ඔව්. 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 එතකොට ඉතින් අපිට මොකද? ඒවායි බෞද්ධ උඩ හොඳයි කියලා කියන්නේ යන්නේ. ඔතනයි ඔය වැරද්ද
තියෙන්නේ.
හරි හරි ඕක ඇති. ඕක ඇති ඕක ඇති දැන් ඕක ඇති දැන් ඕක මාර්ගය නෙමෙයිනේ. අපි ටිකක් මේකට අදාළ ඒවා කතා කරමු. ඔව් දැන් ඇසෙන් උපද්දලයි රූපය දකින්නේ කියන එක නම් ටිකක් තේරෙනවා නේද? අර පාට කණ්ණාඩියක් දාලා බැලුවාම එහෙම කියන්න පුළුවන්. දැන් එතන ඊටත් වඩා ගැඹුරු දෙයක් තමයි ඇසක්කුත් උපද්දගෙන තියෙන්නේ. ඒ උපද්දපු ඇහෙන්නේ රූපේ උපද්දලා. ඒක බලන්නේ කියන එක ඒක තවත් ගැඹුරු. ඒ හින්දා තමයි මේ ඇස කියන එක කියන්නේ මොකද්ද කියලාත් ආයි පිරිසිඳ දකින්න කියන්නේ නෝනින් දකින්න ඥානම් පස්සන් යථාභූතං කියලා කියන්නේ. ඒක හිතන්න එක පැත්තක් තමයි. දැන් අපිට ඇයි අපිට මනුස්ස ඇහැක්කින්ම බලන්න පුළුවන්? ඈ එතකොට අර දැන් පෙර ජීවිතේ නේද අන්තිමට ඔව් මනුස්ස ජීවිතයක් ලැබෙන කුසලයක් හින්දා එතකොට පෙර කර්මයක් උදව් වෙලාමයි මේ මට්ටමේ ඇහැක් හැදෙන්නේ. හරි? එතනෙනුත් හිතන්න පුළුවන්. හැබැයි ඒක මනුස්ස ජීවිතේටම තියෙන ඇහැ. එතනින් ඇහැටත් ගැඹුරුයි මේ ඇහැ කියන එකත් ආරක්ෂණයක් ක්ෂණයක් පාසා උපද්දලා බලන මට්ටමේදීත් ඔය කර්ම අවිද්‍යා තණ්හා ඔක්කොම උදව් වෙලා තමයි ඇහැ හැදෙන්නේ. ක්ෂණික ඇහැ ගන්න. අපි දැන් රූප දකින්න නැති වෙලාවට ඇහක් තියනවා කියන එක යෙදෙන්නේ නැහනේ. රූපයක් දකිනකොට නේ ඇහක් ඉපදිලා තියෙන්නේ. ඒතර මේ බලන මොහොතේ ඇහකුත් උපද්දලා ඒ ඇහින් උපද්දන රූපේ තමයි විඥාණයට.
ඒ විඥාණයට දෙන්නේ
පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ පෙර නොතිබීම හටගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒකට ඇහැටත් ඇහත් කටිච්ච සම්පන්නයි. ඇහත් සංකතයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒකට ඇහත් අවිද්‍යාව නිසයි, කර්ම නිසයි, නා තණ්හාව නිසයි ඇහැක් උපදී. ඒ හින්දා තමයි ඇහැකුත් උපද්දලා ඒ කියන්නේ අපිට දැන් මනුස්ස මට්ටමේ ඇහැකින් පේන්නේ නැත්නම් අපිට දිව්‍ය මට්ටමේ ඇහැකින් බලන්න පුළුවන් වෙන්නේ. නේද? ඒක තමයි කිව්වේ ඒකේ තේරුම් ගන්න අපි දැන් අර උපත ලැබුණහම මැරෙනකන් ඇහක් තියනවා කියලා හිතන එකයි. ක්ෂණයක් ක්ෂණයක් ගානේ අපි බලන මොහොතේ ඇහ උපදින්නේ කියන එකයි එතන ඒ වෙනසක් ගැඹුරක් තියෙනවා. අපිට මූලිකව හිතන්නේ අර මැරුණාට පස්සේ හැදුන ඇහ මැරෙනකන් තියනවා කියන්නේ. ඊටත් එහා තව තියෙනවා. දැන් ඇහත් සංකතයි පටිච්ච සමුප්පන්නයි කියනකොට ඒ ක්ෂණේ හේතු නිසා උපදින ඇහැකින් තමයි ඔය දකින්නේ. හරි. එතනත් වෙනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ඇහැක් කියනවා. ඒකයි මම කිව්වේ ඒක ටිකක් දකින්න අමාරුයි. ඒක ප්‍රඥාවෙන්ම දකින්න. ඔව්. බලපාන. අවිද්‍යාව අනිවාර්යෙන් යෙදෙන්නේ නැහැ. මේ ඇහැක් උපදන්නේ අවිද්‍යාව නිසාමයි. ඊළඟට තණ්හාව නිසාමයි. දැන් රූප දකින තණ්හාව නිසාමයි ඇහැක් හදන්නේ. නැත්නම් ඇහැක් ඕනේ නැහැ. ඔව්. ඉතින් ඔක එක එක පැත්තෙන් මෙනෙහි කරන්න ඕනේ. අපිට දකින්න අමාරු. දකින්න අමාරු වුණාට අපිට අර ඔක තමයි අර නිකන් අනුමාන ඥානයක් තියෙන්න ඕන. අපිට දැන් පේන්නේ නැති වුණාට මේ වගේ ඇත්තක්. ඒක තාම පේන්නේ නැහැ අපේ ප්‍රඥාව වැඩිලා නැති හින්දා. හරි? ඕක දැන් අර අහන ප්‍රශ්නවලත් අර දැන් අපි දකින්නකොට ඒ එළියේ දෙයක් නැද්ද? ඉතින් අපිට හිතෙන්නේ තියනවා කියලා. ඒක අපේ ඒ කෙලස් මට්ටම තමයි අර කාමාවචර මට්ටම. හරි? තියෙන හින්දාමයි පේන්නේ. කියන මට්ටම. හැබැයි අපිට අනුමාන ඥානයක් තියෙන්න ඕන. අපිට මේ මට්ටමට ඔහොම හිතුණට ඇත්ත ඕක නෙවෙයි. දැන් බල්ලගේ මට්ටමට හිතෙන්නේම බල්ලෙක් ඉන්න හින්දාමයි පේන්නේ කියලා. හරි? එතකොට දැන් බල්ලට තේරුමක් නැහැ මේ මේ මෙතන වෙන සිද්ධියක් කියලා. හැබැයි මනුෂ්‍යයන්ට තියෙනවා හැකියාව. අපි තාම මෙහෙම රැවටුණාට මෙතන අපට නොපෙනෙන නැත්තක් ඇති. ඒලෝක තමයි අර ධර්මයක් අහලා තේරුම් ගන්න. දැන් ධර්මය අහපු පළියටම අවබෝධ වුණා නෙවෙයි. දැන් මේ බුද්ධ දේශනාවට අනුව මෙහෙම වෙන හින්දා එහෙම වෙන්නේ නැහැ ඉතින්. තාම අපිට ප්‍රත්‍යක්ෂ නැහැ. හැබැයි මේ අවබෝධය ගන්න නම් මාර්ගයකුත් තියෙනවා. කැමතිනම් වඩා. මේ මාර්ගය තමයි ප්‍රඥාව වැඩෙන මාර්ගය. ඒකයි ඒක සම්මාදිට්ඨියෙන් පටන්. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකින මාර්ගය. තව විදිහට කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන මාර්ගය. මොකද ඇත්ත අවබෝධ වීම තුළින් තමයි අර මුලාව හින්දා හටගත්තු දුකෙන් මිදෙන්නේ. තණ්හාව ඇවිල්ලා තියෙන්නේ මුලාව හින්දා. අවිද්‍යාවෙන් මුලා වුණ හින්දායි තණ්හාව තියෙන්නේ. ඇත්ත ඇති හැටි දැක්කම මුලා වෙන්නේ නැහැ. මුලා වුණ නැත්නම් තණ්හාව ඇති වෙන්නේ. අනේ ඔක තමයි ඔය දැන් අපි අර කතා කළේ මහා සලායතන සූත්‍රය නේද? ආයතන ගැන කියද්දි ඇහැ ගැන, රූප ගැන, චක්කු විඥානය ගැන, ජාති පහක් ගැන කියනවා. ඒවා ගැන ඇහැ ගැන, රූප ගැන, චක්කු විඥානය ගැන මොනවයිද තව දකින්න ඕන? ඇත්ත දකින්න ඕන. ඇහැ ගැන, රූප ගැන, චක්කු විඥානය ගැන, චක්කු සම්පස්සේ ගැන, ඒ පස්සෙන් හටගන්න වේදනා නොය ජාති පහ ගැන ඥානං පස්සන් යථාභූත. යථාභූත කියන්නේ ඇත්ත ඇති හැටි ඥානං පස්සන් දැනගන්න දකින්න. ඇයි එහෙම කියන්නේ? ඊට කලින් කියනවා මේ සසරේ ඉන්න සත්වයා ඔක අඥානං අපස්සන් යථාභූත. ඇත්ත ඇති හැටි දන්නෙත් නෑ දකින්නෙත්. ඒකට ඇහැ ගැන ඇත්ත ඇති හැටි දන්නෙත් නෑ දකින්නෙත් නෑ. උඩ ගමන් වෙන්නේ ඇහි සතුටුයි. සාරංකිත. හරි. ඊළඟට ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. නේද? ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. අන්න සිහි මුලා වෙනවා. ඇයි මේ ඇත්ත ඇති හැටි දකින්නේ නැති? සිහි මුලා වුණාම වෙන්නේ මොකද? දැන් ඇහැගෙන සිහි මුලා වුණා. ඇත්ත ඇති හැටි දන්නේ. ඈ රූපේ ගැන සිහි මුලා වෙනවා. ඇත්ත ඇති හැටි දන්නේ. නේද? ඇත්ත හැටි දන්නේ නැති වෙනකොට සිහි මුලා වෙනකොට මොකද වෙන්නේ? ඕකේ සතුටු වෙනවා. ඊළඟට ආස්වාදය අනුව තමයි ජීවත් වෙන්නේ. ආස්වාදානුපස්සී විහෙරති. ඇත්ත දන්නේ නැති වෙනවා. ආස්වාදානුපස්සී විහෙරති වෙනකොට තණ්හා පවඩ්ඩති. තණ්හාව වැඩෙනවා. වෙනවත් දැන් දන්නේ නැති හින්දා සිහි මුලා වෙනවා. සිහි මුලා වුණ හින්දා ආස්වාදය අනු ඉන්න ආස්වාදේ ඉන්නකොට තණ්හාව වැඩෙන වර්ධනය. තණ්හාව වැඩෙනකොට ආයයි පංච උපාදාන ස්කන්ධ රස කරනවා. ආයතින් පංච උපාදාන ස්කන්ධහ උපචයන් ගච්ඡති කියනවා නේද? මතකයි තිනේ අපි ඔක සාකච්ඡා කළා. දැන් ඒවා ඊට වැඩිය තේරුම් යන්න ඕන දැන් කියනකොට. හරි. ඇහැ ගැන අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්නවා. යථාභූත ස්වභාවය අහලත් නැහැ දන්නේ. එහෙම වෙනකොට වෙන්නේ ඇහි සතුටු වෙනවා, ඇලෙනවා, බැඳෙනවා සිහි මුලා. සිහි මුලා වුණහම ඇහි ආස්වාදක නිසා තමයි ඉන්නේ. එතකොට තණ්හාව වැඩෙනවා. පංච උපාදානස්කන්ධ රස කර. බුදුහාමුදුරුව පෙන්නන්නේ ඔකේ ඥානම් පස්සන් යථා භූතං වෙන්න. ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්න. එතකොට වෙන්නේ ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ. එහෙම වෙනකොට ආස්වාදයේ පිනිස්ස ජීවත් වෙන්නේ නැහැ. එතකොට ආදීනමානුපස්සී විහෙරත. ආදීනම යානුව ඉන්නකොට තණ්හාව වැඩෙන්නේ නැහැ. එතකොට පංච උපාදානස්කන්ධ රස කරන්නේත් නැහැ. එතකොට කියන්නේ පංච උපාදානස්කන්ධ අපචයම් පච්චති. උපචයකේ විරුද්ධ පැත්ත. උපචය කියන්නේ රස කරන. දැන් රස කරන්නේ නැහැ. තණ්හාවෙන් හිටියොත් තියෙන දුක තමයි ඒක පේනවා ආදී. එතකොට තණ්හාවයි තියලා තියෙන සිහි මුලාවයි. ඇත්ත ඇති හැටි දැක්කේ. නේද? එතකොට දැන් යථාභූත ඥානෙ ඇති වුණොත්, ඥානම් පස්සන් යථාභූතං වුණොත්, එතකොට තණ්හාව වැඩෙන්නෙත් නැහැ, පංච උපාදානස්කන්ධ රස කරන්නෙත් නැහැ. එහෙම කෙනාට කියනවා ඔන්න සම්මා දිට්ඨිය තියෙනවා කියලා. සාස්ස හෝති සම්මා සම්මා දිට්ඨිය ඇති වුණා. ඒ කියන්නේ ආර්ය මාර්ගේ පටන් ගන්න පුළුවන්. ඇත්ත දකින්න මාර්ගේ පටන් ගන්න පුළුවන් මට්ටමකට ආවා. ඒකට එහෙම වැඩෙන මාර්ගෙන් තමයි මේකේ ඇත්ත ඇති හැටි පේන්නේ. එතකන් අපි ඉන්නේ ලෝකෙටයි තී ඒව ඇත්ත කියලා හිතාගෙන. ඒ හින්දා තමයි මම කිව්වේ අර අර ආර්ය දර්ශනයේ තියෙන ගැඹුර අපිට පේන්නේ නැහැ. ඒක දකින්න නම් අපේ හිත මේ විදිහට ටික ටික දියුණු කරන්න ඕන. ඒක තමයි විදර්ශනය කරනවා කියන්නේ. ඒතර මේ දැනගත්තු ඇත්ත දකින්න පුළුවන් විදිහට දැන් මොකද්ද කරන්න ඕන? ඒතර ආයතනයේ ඇත්ත දකින්න නම් අපි මොනවද කරන්න ඕන? එහෙන් දැනගන්න රූපේ ඇත්ත දකින්න නම් මොනවද කරන්න ඕන? දැන් ඉස්සෙල්ලා පිළිගන්න ඕන අපි තාම ඇත්ත දැකලා නැහැ. ඇත්ත වෙන්නේ නැහැ. ඇත්ත බුදුරජාණන් වහන්සේ උන්න පෙන්නලා තියෙනවා. එතකොට ඒ ඇත්ත දැක්කනම් දුක පිහිටන්නේ නැහැ කියලත් නුවණක් එනවා. ඒ දුකයි සමුදයයි නිරෝධයයි කියන ටික ඔන්න නුවණට පේනවා. තාම අත්දකින්නව නෙවෙයි. එහෙමනම් ඒ தත්තට එන්න මොකද කරන්න ඕන කියන එක තමයි මාර්ගය. ඒ தත්තට අපි හිත දියුණු කරන්නේ කොහොමද? නේද? ඒකට තමයි මේ ධර්මය ආයි ආයි විමස විමස ප්‍රශ්න කර කර මේක තේරුම් යනකම් හොයන්නේ. එතකොට දැන් ඕක නුවණින් දැක්කට ඔන්න එළියේ රූප නෑ, මේ ඇහෙන් හදන දෙයක් නේ ඔය දකින්නේ. ඇහැ කියන එකත් හිතෙන්නේ හදලා තියෙනවා කියලා ඕක නුවණින් කිව්වට, ඒ කියන්නේ අපි ලොජිකලි කිව්වට තාම අපි ජීවත් වෙන්නේ ඇහැ තියෙනවා රූප තියෙනවා කියන්නේ. මොකද අපි කාම ලෝකේ තාම ඉන්නේ. හරි. ඒ හින්දා මේක නුවණින් පෙන්නන අතරේ මේ තියනවා කියන රූපවල ඇලීම ගැටීම අඩු වෙන්නත් භාවනා කරනවා. ඒ හින්දා තමයි අපි දෙසිස් කුණප වඩනවා. පිළිකුල වෙනෙහි කරනවා. ඒ ශරීරේ තියනවා කියලා පිළිගන්නේ. ඔය තියෙන ශරීරෙ මෙන්න මේ වගේ. ඔය තියෙන බාහිර රූප මෙන්න මේ වගේ. එතකොට රූපේ තියෙනවා කියන අදහසේ ඉඳනුත් භාවනා කරන්න තියෙනවා. හරි. ඒක හැබැයි ඒක ඇත්ත නොවුනට අතෙන්ට යන්න දැන් මේකෙන් ටික ටික අඩු කරන්න ඕනේ. ඒ හින්දා එකපාරට දැන් එළියේ මුකුත් නැහැ කිව්වට අපේ කෙලෙස් නැති වෙන්නේ නැහැ. මොකද අපි ජීවත් වෙන්නේ තාම තියෙනවා. රූප මට්ටමේ ඒවා පිළිගන්න මට්ටමේ නේ. ඒ හින්දා අපි ඒවට අදාළ අර මෙනෙහි කිරීමුත් කරන්න ඕනේ. දැන් මං කතා කරද්දි කොච්චර කිව්වත් ඕක ආර්ය මාර්ගය නෙමෙයි, ඕක පූර්ව ප්‍රතිපදාව. ඒ හින්දා ඕක කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒකත් වඩන්නම ඕන. ඔව්. දකින දකින ඒවයි අනිත්‍ය හිතන්න ඕන. ඕවා සතර මහා ධාතු කියලා හිතන්න පුළුවන්. අසුභයි පිළිකුලයි දුකයි ඔවා හිතන්න පුළුවන්. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්න පුළුවන්. හරි. ඔව්. ඉතින් පේන මට්ටමේ තියෙන ටිකක් කරන්න ඕන.
සර් මේ විදිහට අසුභ භාවනා කරන්නේ
ඔව් ඒතකොට තියනවා කියන ශරීරය ගැනනේ ඔය බලන්න ඒ වුණාට ඔ ඒකෙත් උදව්වක්
තියෙනවා
ඔව්
තාම තියෙනවා
ඔව් එතකොට එතන තාම මම ඉන්නවා ඔව දැනගන්න මම ඉන්නවා ඒකයි ඒක මේ තාම ලෝකෝත්තර මාර්ගේ නෙවෙයි පූර්ව ප්‍රතිපදාව කියන්නේ ලෝකෙට අයිති අපි මනස දියුණු කිරීම. ඒකත් කරන්න ඕන. මොකද නැත්තම් හිතෙන් මේක හිතාගෙන ඉන්නා මිසක් අපි ප්‍රායෝගික ජීවත් වෙන්නේ වෙන ලෝකයකනේ. නේද? ඒ හින්දා තමයි අපි දැන් ප්‍රායෝගික ලෝකෙදී එන ඒවට මේවා තියෙනවා කියලා හිතනකොට ඒක ඇලීම් ගැටීම් අඩු වෙන භාවනාවක් කරන්න ඕන. ඔය දෙකම ඔය දෙකම හරියටම හරි නෑ ඒ වුණාට අපේ තියෙන කෙලෙස් අඩු කරගන්න උදව් වෙනවා දැන් හරියටම හරි දැක්ව එනකොට මං කියන්නේ මේ ලෝකයේ ඉක්මවා දැක්මක් කියලා ඒකට එන්න ඉතින් ඒක මොකද්ද කියලා හිතලා මේව නවත්තලා හරියන්නේ නැහැ මොකද තාම අපි මේ දැක්මේ ඉන්න හින්දා ඔව් ඒ හින්දා තමයි අජ්ජත්ත ඒවත් බලන්න ඕන බහිද්ද ඒවත් බලන්න ඕන දැන් අජ්ජත්ත බහිද්ද තියෙන්නේ කාටද ලෝකෙ මට්ටම පිළිගන්න කෙනා නේද ඒකට ඒ ඔව් මගේ ශරීරේ තියෙනවා තව කෙනෙක්ගේ ශරීරේ තියෙනවා ඔය දෙකම පිළිගන්න එක්කෙනානේ දැන් තමන්ගේ ශරීරය ගැනත් බලත හැකි අනිත් එක්කෙනාගේ ශරීරය ගැනත් බලත හැකි නේද? එතකොට මේ අජ්ජත්ත බහිද්ද පිළිගන්නවා කියන්නේ තාම ලෝකෙට අයිති. එහෙනම් ඒක කරන්නේ මොකටද? දැන් නුවණක් එන්න ඕන. මෙතන තියෙන මට්ටමේ කෙලස් ටික තුනී කරගෙන ඊළඟට අර ලෝකේ ඉක්මවා යන දැක්ම අපි මේ ආයතන වලින් රවට්ටන මට්ටම දකින්න මේ ටික කඩා ගන්න එක උදව් වෙනවා. මේ කෙලස් බලවත් නම් අරව කතා කළාට ආයේ මේකත් එක්ක පටලව ගන්න. හරි. ඒකයි වැරද්දක් නෙමෙයි. ඉතින් අපි ඉන්න මට්ටම ඒකයි. ඉතින් මේ අර කාම ලෝකෙට අයිති මට්ටමනේ අපි ආයතන පහ බිලි අරන් ඉන්නේ. ඒකනේ කාම ලෝකෙ කියන්නේ. එතකොට ඒ මට්ටමේ කෙලෙස් අඩු කරන භාවනා කරන්න ඕන. ඕකාරේ මාර්ගේ නෙවෙයි කියලා නිකන් ඉන්න නෙවෙයි. හැබැයි ඒ අතර නුවණක් එන්න ඕන ඕකෙන් විතරක් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. මොකද තාම ලෝකෙට අයිති කියලා වේනවනේ මම ඉන්නවා ওই තියෙන ඒව දැනගන්නවා. ඒකට ඒක ලෝකෝත්තර දර්ශනෙත් නෙවෙයි. ඒ වුණාට ලෝකෝත්තර දර්ශනෙට යන්න ඕක උදව්වයි. ඒක තමයි මම කිව්වේ දැන් ලෝකෙට අයිති සම්මා වාචාවකුත් තියෙනවා. ඉන්නේහා ඉන්නේ ඉතින් ලෝකෝත්තර මට්ටමේදී. දැන් ඔන්න අපි ලෝකෝත්තර මට්ටම කියන්නේ හිතන්නකෝ දකින දේ නෙමෙයි තියෙන්නේ. තියෙන දේ නෙමෙයි පේන්නේ කියලා එතනින් පටන් ගන්න. එහෙම නැත්තම් මේ හිතේ ඇති වෙන ටික බාහිරයට අයිති නැහැ. නේද? අර නාම රූප වෙන් කරන්න කිව්වේ. ඒවා එතකොට ලෝකෝත්තර පැත්තනේ. එතනක් තියෙනවා සම්මා වාචාවක්. ඒ කියන්නේ දැන් අපි දැන් හිතන ගතිය අතර විතක්ක ਵਿਚාරවලට තමයි වචනේ කියන්නේ. එතකොට දැන් අපි හිතන විදිහ වෙනස් නේ. අර එළියේ තියෙන එකක් ගැන නෙමෙයිනේ දැන් හිතන. හිතේ ඇති වුණ ටික හිතේ ඇති වෙලා නැති වෙනවා. ඒවා බාහිර රූපවලට සම්බන්ධ නැහැ. ඔන්න ඔහොම විතක්ක ਵਿਚාරයක්. ඒ සම්මා වාචාව අරකට වඩා වෙනස්. අර එළියේ තියෙන දේවල් ගැන කතා කරනවට වඩා එළියේ තියෙන දේවල් වලින් මිදෙන පැත්තක් දැන් මේ ලෝකේ මේ Taman තුලින්නේ ලෝකෙ හැදිලා තියෙන්නේ. මේ හිතන ටික එළියේ තියනවා කියලා හිතලා නේ ලෝකේ හදාගෙන කියලා පෙන්නන ගතියක් නේ. ඒක ගැන හිතනවා විතක්ක ਵਿਚාර. ඒ සම්මා වාචාව අරකට වඩා වෙනස්. ඒකයි ලෝකෙට අයිති සම්මා වාචාවයි ලෝකෝත්තර සම්මා වාචාවයි. ඉතින් මේක ඉන්න නම් සම්මා දිට්ඨිය තියෙන්න ඕන. ලෝකෝත්තර දැක. ඒක ලෝකෝත්තර සම්මා දිට්ඨියත් එක්ක තමයි ලෝකෝත්තර ඔය සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව සේරමතික වැඩේ. ඔව්. මේක අර ලෝකෙට අයිති මට්ටමේ විස්තර කරන එකට වඩා හුඟක් වෙනස්. ලෝකෝත්තර දැක. හරි. එතෙන්දී අපි අර එළියේ තියෙන එක කානිත්‍ය බලනවා, පිළිකුල බලනවා, එහෙම නෙවෙයි. ඒක ඉක්මවා යනවා.
දැන් ඔය විදිහට
මම දුමහාමුදුරුවෝ දේශනා කරේ කොහොමද? මහා සලායතන සූත්‍රේම ඥානං පස්සං යථා භූතං. ඒ හැම සූත්‍රෙම ඔක තියෙනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මොකද අපි ලෝකෙට අයිති මට්ටමින් හිතනකොට එකක් ලෝකෝත්තර දැක්මානුව ওই සූත්‍රෙම බලනකොට වෙන එකක් ඒකයි කම වචන ටික තිබුණාට ඒක අර අර්ථය වෙනස් තේරුම් ගන්න විදිහ ප්‍රඥාවට පේන මට්ටම වෙනස් අර වතුරට එබෙන බල්ලා ඉන්න මට්ටමේදී අර වතුරේ ඉන්න බල්ලා අනිත්‍යයි පිළිකුලයි දුගඳයි මේ අද දෙතිස් කුණ පොලින් හැදිලා තියෙන්නේ සතර මහා ධාතු වලින් හැදිලා තියෙන්නේ ඒ ටික ඒ මට්ටමට හරි. මොකද ඒ බල්ලෙක් ඉන්නවා කියලා හිතන බල්ලට අනුවනේ දැන් කෙලස් මතු වෙන්නේ තරහ යන්නේ ඇලිම ඇති වෙන්නේ. ඒකට ඒ ටික කඩා ගන්න අර භාවනා හරි. හැබැයි ඒ කෙලස් කැඩුනට ඇත්ත ඇති හැටිම නෙමෙයි ඒක. තැති හැටි දකින්න ඔయిత එහාට යන්න වෙනවා මේ ඇහෙන් කරන මායාව ඒ හින්දා හිත උන මුලාව ඔය ටික දකින්න ඕනේ තේරුණා නේද එතකොටත් බලනවා අනිත්‍යයක් එතකොටත් ඔය භාවනා ටිකම වෙන්න පුළුවන් හැබැයි අවබෝධය වෙනස් ඉස්සෙල්ලා කලේ ලෝකෙට අයිති පැත්තෙන් දැන් කරන්නේ ලෝකේ ඉක්මවා යන පැත්තෙන් ලෝකෝත්තර ඒක තමයි ওই දෙකම ටික ටික පුළුවන් වෙලාවට කරන්න කියන්නේ. ලෝකෙට අයිති ඒවා ගොඩක් කරන්න. ඒ අතරේ අඩු ගානේ මේ වගේ වෙලාවකවත් මෙහෙම දෙයක්ත් තියනවා කියන පැත්ත මෙනෙහි කරන්න. ඒක තමයි. දැන් ඒක ඉතින් ටිකෙන් ටිකෙන් ටික එහෙම දෙයක්ත් ඇති ඔච්චර කියන හින්දා එහෙම දෙයක් ඇති. කියලා එහෙම තමයි ඉතින් ටිකෙන් ටික ඕක දැන් ඉස්සරට වඩා දැන් ටිකක් ඕක වඩා එහෙම දෙයක්ත් ඇති කියලා හිතෙනවනේ. මුලින්ම කියනකොට හිතෙන්නේම නැහෙනි. මොන බොරුවක්ද මේ කියන්නේ කියලානේ. ඔය දෙ මුලදී ඉමේජිනේෂන් එකක් තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අපේ මේ කෙලෙස් අඩු වෙනකොට අරක තව තව පේන්න ගන්නවා. එහෙමයි වෙන්නේ. තත්තේ චිත්‍රාණ තිත්තන්ති තත්තේ ලෝකේ. තිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ. ඒකයි මඳ හරියක්. හා තිත්තන්ති කියන්නේ පවතිනවාගෙන තිත්ති කියන්නේ තිත්තන්ති. තිත්තන්ති චිත්‍රාණි. චිත්‍රාණි. කියන්නේ චිත්‍ර ගොඩක් පවතිනවා. තතේව ලෝකේ. තතේව කියන්නේ ඕක තමයි ඇත්ත තත්ත්වය. චිත්‍ර ගොඩක් තමයි පවතින්නේ. තිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ ඊළඟට ඔක පටන් ගන්නේ අර යානි චිත්‍රාණි ලෝකේ නේතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ නේතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ නේතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ ඔව් ඊළඟට ඊට පස්සේ කියපේද තිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ ඊළඟට කියනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාම සංකප්ප රාගෝ පුරිසස්ස කාම. කියන්නේ රාග සංකල්ප නාමයි මේ මිනිස්යාගේ කාමය කියන්නේ.
කැමැත්ත
තමයි රාගය, තණ්හාවේ එක පැත්තක් නේ. මේ හිතන එකමයි සංකප්ප රාගය. ඒක තමයි පුරුෂයාගේ කාමය වෙන්නේ. ඒක කාම ලෝකයට අහු වෙන්නේ මේ හිතන එකේ වැරද්ද. වෙන කිසිම දෙයකින් නෙමෙයි. ඔහ වස්තුන්ගෙන් නෙමෙයි. ඒවා චිත්‍ර ගොඩක් විතරයි. ඒවා ගැන හිතන විදිහනුයි මේවා කාම වස්තු වෙන්නේ. දැන් අපි සල්ලි කොලයක් ගත්තොත් නිකං කොලේ එකයි සල්ලි කොලේයි දෙකම කොලනේ. ඔක ගැන හිතන එකෙන්නේ ඔය වටිනකමක් දෙන්නේ. නේද? කොලේ දන්නේ නැහැ අපි කොච්චර වටිනකමක් දුන්නද කියලා. ඒ කොලේ කොලයක් විතරයි. ඒකේ පාට ගොඩක්
තියෙනවා.
ඔව් සමාජයෙන් කරන්නේ ඕක තමයි ඉතින්. සම්මුති දදා මේවා වටිනවා වටිනවා කියලා කියනවා. දැන් අලුත් ආණ්ඩුව ඇවිල්ලා සල්ලි ටික වළංගු කළොත් එහෙම.
ඉතින් මෙනේ වන්තුකයි.
ඔව් එකතු කරමු කොළ ටික ඉවරයි. ඊට පස්සේ අර කලින් තිබුණ ඇල්ම තියනවද උකට? දැන් අපි රත්තරන් බොහොම වටිනවා කියලා එකතු කරනවා. කවුරු හරි ඉතින් රත්තරන් කිසිම වැඩක් නැහැ කියලා ඔන්න සම්මතයක් කියනවා. ඒක තමයි අවලංගුන ටික ගිහින් දානවා. ඒකත් හොඳයි ඉතින්. නැත්නම් ඔය වටින ටික උකට දැම්මොත් එහෙම ඒක තවත් මෝඩකමන්නේ. මෝඩකම තවත් වැඩි කරනවානේ. හරි චීන මිනිස්සු කරි ලස්සන වැඩක් කරනවානේ. මැරිච්ච අයට සල්ලි කොළ print කරලා පුච්චන. යවන්න. ගෙවල් එහෙම ලස්සන ඔක්කොම පින්තූර තියනවා කඩෙන් ගන්න තියන ඒවා මිටි මිටි පුච්චනවා. ඒ කාලේ ඉතින් දුම් ගහනවා ඉන්න බෑ. ඒ සිංගප්පූරුවේ එහෙම මිනිස්සු ඕගගා පුච්චනවා මේවද තන. ඉතින් මේක අහලා බැලුවහම දැන් මේ පුච්චන ටික ඒගොල්ලන්ට යනවලු. මේ සල්ලි අරව මේව ලොකු ලස්සන ගෙවල් හොඳ හොඳ චිත්‍ර තියෙනවා. ඕ දාගම කියන්න බෑ ඉතින් ඕවා. ඒක තමයි එක එක දෘෂ්ටි. මේසු ඉතින් ඕවට අහු වෙනවා. නේද? ඒක තමයි මේ ඇත්ත දකින්න නැති වෙනකොට වෙන දේවල්. ඉතින් ඔය දැන් හොඳ ඉගෙනගත්තු මිනිස්සු ඉන්නවා, සල්ලිකාරයෝ ඉන්නවා. කොහොම මේක කරනවන්නේ? ඒ දෘෂ්ටි වල බලවත්. අපි දැන් මේක ඕක වැරදි කියලා හිතුවට අපිත් එහෙ වල් හිටියානම් අපිත් ඕක කරා. ඒක ඇත්ත කියලා. නේද? නැත්තම් බය වෙනවා අර කොල්ලෝ අර පොත් යක්කු වෙලා භූත වෙලා ඇවිල්ලා අපිට කරදර කරනවා. ඒකයි ඒ බයට ඕක කරන්නේ. ඔව්. මොකද්ද කියන හංග්‍රි ගෝස්ද මොකද්ද කියලා ඒ මාසෙට තමයි ඕක කරන්නේ. ඔව්. ඒගොල්ලෝ ඉනවනේ අපිව කන්න. ඒ හින්දා දැම්ම දීලා එන්න එපා. ඔන්න අපි ඔක්කොම දුන්නා. ඕගොල්ලෝ මේවා අරගෙන යන්න කියලා. හා ඇත්ත සල්ලි නෙමෙයි කුච්චන්නේ හොර සල්ලි. පොල් සල්ලි. ඈ? ඔව් ඉතින් ඒගොල්ලෝ රවට්ටන්න පුළුවන් කියලා හිතන්නේ මේ මේ වරිය. ඒක තමයි ඉතින් මේ මේ අන්තිමට වෙලා තියෙන්නේ තමන්මම රවට්ට ගැනීමක් නේ. නේද? එක බයක් නැති කරගන්න. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කරදර කරයි කියන බය නෙවෙයි තියෙන්නේ. නැත්තම් ඕවා කරන්නේ.
බයක් ඇවිල්ලා තියෙන්නේ.
මේ හරි ලේසිනේ බය කරන්නේ. මිනිස්සුන් බය කරන්න තියෙන ලේසිම විදිය. ඒ මැරිච්ච අය ඇවිල්ලා කරදර කරනවා. ඔව්. ඉන්න මිනිස්සුන්ට එච්චර බය නැහැ. ඉන්න මිනිස්සුන්ට නේ තාප්ප ගහලා අර රෝල් ලොක් කරලා හරි බේරෙන්න පුළුවන් නේ අල්කොලෙන්ගින් එහෙම
බෑනේ.
ඒකලන්ට හරි බෑ. දැයි තේ ඔවට එන්නේ අර අර ඔවත් අර දෘෂ්ටි වල තියෙන එක එක ලෙවල්ස්. ඒ ඔවා දැක්කහම හිතන්න ඕන දැන් මේ මට්ටමේ අපි නැති වුණාට අපේ තියෙන දෘෂ්ටිත් ඔය වගේම තමයි. අපිට ඒක පේනුන් නැතුව. දැන් මේ මිනිස්සුන්ට ඒක පේන්නේ නැහනේ වැරදි කියලා. ඔව්. ඉතින් අපි ලෝකෙට අහුවෙන මට්ටමත් ඔය වගේ එකක් කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මේ කාම ලෝකෙට අහුවෙන්නේම දෘෂ්ටිින්. මේවා චිත්‍ර ගොඩක් කියලා දකින්නේ නැහැ. මේවා ඇත්ත කියලා මේ හිතෙන්ම හිතාගෙන තමයි ඒවා හින්දම දුක් විඳින්නේ. අන්න ඔහොම එකක් තියෙන්නේ. ඒ හින්දා තමයි මේ හිත ඇතුලෙන්ම අපිට ඕකෙන් මිදෙන්න පුළුවන්. එළිය දේවල් වලට මුකුත් කරන්න බෑ. මේ හිත ඇතුල තමයි වෙනස් කරන්න. මොකද හිත ඇතුලෙන්මයි අපි ඔව් වැරදි දේවල් මත ගොඩක් දාගෙන. ඒකත් හොඳයි. ඉතින් අපේ හිතෙන්ම හදාගෙන තියෙන හින්දානේ අපිට ඕකෙන් මිදෙන්න පුළුවන්. නැත්තම් බේරෙන්නත් බෑ. ඒ හින්දා තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ හිත නැත්තම් විඥානේ මායාකාරී. එයා කියන දේවල් වලට අහු වෙන්න එපා. මේක ඇත්ත දකින්න සම්මා දිට්ඨියෙන් පටන් අරන් ඒ ඇත්ත දකින සත්‍ය අවබෝධ කරන මාර්ගේ වඩන්න එතකොට අරවයින් මිදෙන. ඒ මුලාව හින්දා ඇති කරගත්තු දුක ඒව ගැන කලකිරිකිරි යතරින් ඇත්ත දකින්නකොට. මෙච්චර කල් මම මේ මුලාවෙන් ඉඳලා නේ මේකට බොරුවට බය වෙලා හිතේ දුක් වුණේ. නේද? ඒත් නිකන් කලකිරීමක් එනවා නේද තමන් ගැන? අපරාධිකම් මේකට දුක් විඳ විඳ හිටියේ. මගේම හිතෙන් හදාගෙන නේද? මෝඩකමට ඒ වයි නිකන් දුක් විඳ විඳ හිටියේ. ඒ ඇත්ත දැනගෙන හිටියේ නම් ඒ දුක් වෙන්නේ නැහැ. ඔව්. ඒත් ටික ටික හරි දැන් අනුමාන ඥානයක් ඇති කරගත්තට පස්සේ ඔන්න එතකොට තමයි යෝනිසෝමනසිකාරය එන්නේ. නැත්තම් අර වැරදි එක ඇත්ත කියලා මනේ හිතන්නේ. එතකොට යෝනිසෝමනසිකාරය වෙන්නේ නැහැ. ඒකට තමයි බුදුදහමත් අහන්න ඕන සද්ධර්ම ශ්‍රවණය. ඒක එකපාරට වැටහෙන්නේ නැතුවට ඒක උදව් වෙනවා අපිට යෝනිසෝමනසිකාරය ඇති කරගන්න. දැන් මුලින් අනුමාන ඥානය ඒක උදව් වෙන්නේ යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න. මොකද ඒක තමන්ගේ දැක්මක් කරගන්න. අනුමාන ඥානේ ඇත්තටම ඒකමයි කියලා ඥානයක් ඇති කරගන්න උදව් වෙනවා. දැන් ඒ විදිහට බලන එක. ඔව්. ඇයි? එහේ වටිනා හින්දානේ පරිස්සම් කරන්නේ. මොකක් හරි කියලා අපි වටිනකමක් දෙන්න. ඔව්. ජීවත් වෙන්නේ මොකටද? ඉපදිලා තියෙන හින්දා නෙවෙයි. ආසාව තියෙන්නේ ඉපදුන හින්දා නෙවෙයි. ඒක තමයි. ඒක හොයන්න ඕනේ.
ආසාව තියෙනවා නම් බලන්න. බලන්න නැතුව මේ
අසන්දවය ජීවත් වෙන්නේ නැද්ද?
සන්දවය ජීවත්
වෙනවා. මට වෙලාවකට හිතෙනවා මේ කන් ඇහෙන්නේ නැති උඩා නම් කොච්චර හොඳද කියලා. මම අර හාමුදුරුවෝ කියපු එකවත් මට ඇහෙන්නේ නැහැ නේ. එහෙනම් හොඳට භාවනා කරන්න. වෙනවා. ඉතින් අපි ආයතන භාවනාව හරියට කරලා නැති හින්දානේ දැන් අහුනේ ලෝකෙට. ඔක සද්දයක් විතරයි කියලා සුතේ සුතමත් තන් වුණා නම් ඉති කරදරයක්.
ඒක
තමයි කියන්නේ ලෝක. ඔව්. හා ඒක තමයි. දැන් මන් දකින්න ඕනේ මට බැරි වුණානේ ඒක බලන්න. ඒ නුවණෙන් සිහියෙන් හිටියානම් ඒක මේ මොහොතේම ඉතින් ඒකෙන් මොනවා හරි හිතුවා ඒක ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ මට භාවනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඒ සිහිය නුවණ පිහිටියේ නැති හින්දා.
දැන් සර්ගේ වීක්නස් එක තේරුණා. ඒ ලෙච්චේ පොඩ්ඩක්
ලෙසර්. ඒක තමයි. ඉතින් අපි ඉතින් අපිට වෙන දේවල් වල ඔහොම බලනවා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඒක තමයි දැන් බලන්න පුරුදු වෙන්න කියන්නේ. මේ සාමාන්‍ය ජීවිතයේදී මොකකින් හරි දුකක් ආවනම් ආයේ බලන්න මේ ධර්මයට දාලා ආයතන භාවනාවට දාන්න සිහිය නුවණ පිහිටන්. එතකොට දුක පිහිටන්නේ නැහැ. ඔය ලෝකෙට අහු නැහින් තමයි දුක. මේ
ආය නෑ
ඒක තමයි යතන නුවණ කියන්නේ ප්‍රඥාව කියන්නේ. එහෙම නොවුණා නම් කෙලින්ම S2 අන්ධ කරගන්නවා. එතකොට නුවණක් තියෙන්න ඕන S අන්ධ වුණාට නිවන් අවබෝධ වෙන්නේ නැහැ කියලා. හරි. එහෙනම් තමයි බුදුහාමුදුර කියන්නේ ඇහැ පාවිච්චි කරන්න ලෝකෙට අහු වෙන්නේ නැපා. ඒක තමයි නුවණ කියන්නේ. S අන්ධ කරගන්න කියන්නේ. ඉතින් හරි ලේසිනේ එහෙම කිව්වා. ඉබේ උනත් ප්‍රශ්නයක් නැති මට්ටමකට එනවා. දැන් අපිට ප්‍රශ්නයක් නේ S pain නැති වුණොත්. ලොකු දුකක් නෑ මේ මගේ S pain නෑ කියලා. ඒ දුක් වෙන්නේ හිතෙන්. නේද? අන්න ඒ දුක හදන්නේ හිතෙන්. දුක හදන්නේ හිතෙන් මිසක් S දෙකෙන් නෙවෙයි. දැන් අපි pain එක හොඳයි කියලා හිතන කන්නේ අසන්ද වුණාම දුක. S සඳ වුණාම මේක තමයි ඇත්ත තත්ත්වය කිව්වන් ආයේ දුකක් වෙනවා. අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඔකට අඬ අඬ ඉන්න ඕනේ. දුක් වෙන්න ඕනේ නෑ හිතෙන්. හරි දැන් හරි ඔක තමයි. දැන් ඇස් නැති වුණොත් අමාරුයි දුකයි. දැන් අපිට පුළුවන් ද හැමදාම ඇස් දෙක තියාගන්න? ධර්මතාවය මොකක්ද? අපි කැමති දේද ධර්මතාවය?
යන්න බෑ කොයි වෙලාවෙද
කියලා. ඔයිද හදනවා. ඉතින් ඒ ඉතින් ඕකමයි දුකට හේතුව කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. අපි ඇත්ත අපි ඇත්ත බාරගන්න කැමති නෑ. ඇත්ත මේකයි කියලා දන්නවා. කවදා හරි මැරෙනවා කියලා දන්නවා. ඒ වුණාට අපි මැරෙන්න කැමති. S pain නැති වෙනවා කියලා. S pain නැති වෙනවා කියලා දන්නවා. ඒ වුණාට ඊට කලින් මැරෙන එක හොඳයි කියලා තමයි දැන් කියන්නේ. මැරෙන්න ගියොත් ඔගේ අනිත් පැත්ත කියන්නේ. ඇස් දෙක නැති වුණත් කාන්නේ මට ජීවත් වෙන්න දෙන්න. දැන් ડોක්ටර් කිව්වොත් ඔය ඇහ තිබුණොත් නම් මැරෙනවා. අරන් දැම්මොත් නම් බේරෙන්න පුළුවන් කිව්වොත්. අනේ ડોක්ටර් ඇස් දෙකම නැති වුණත් කාන්නේ මම තාපිට ගියි. ඕක අපිට අමාරුයි අපේ හිත අඳුර ගන්න. ඒකයි මේ කියන්නේ. මේක හිත දියුණු කිරීම තුලින්ම තමයි ඇත්ත අවබෝධ වීම තුලින්ම තමයි ඔවා තේරුම් ගන්න පුළුවන්. ඒකයි ඒ අර ඔවට කියන්නේ වංචනික ධර්ම කියලා. ඇත්ත විදිහට අපි වරවට්ටන. හරි. ඒවා අඳුරගන්න පුළුවන් වෙන්නේ මේ විදර්ශනය කරන්න. හරි. ඒකයි බුදුහාමුදුර කියන්නේ මේ ආයතන ගැන හොඳට බලන්න. ඥානං පස්සං යථාභූතං. එතකොට ඔය ප්‍රශ්න ටිකක් නැති වෙයි. ආ දරුවෝ හිටියොත් දුකද, දන් දුන්නොත් දුකද, මොකද්ද නේද? ඔව්. ඕවට උත්තරේ එයි. තව ටිකක් ආයතන ගැන හොඳට නුවණින් බලනකොට, ලෝකේ ගැන දැනගන්නකොට. හොඳයි. මම අපි අවසන් කරන්න මේ දැන් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුලත් හොඳ ධර්ම සාකච්ඡා කලා භාවනා කළා. ඉතින් සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. එතකොට ඒවා මහානිසංස කුසල්. පින් ගොඩාක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවේ අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න, පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා යම්කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රයක් ලෙඩ දුකක් සොර සතු බාධකයක් කරදරයක් වෙන්න තියෙනා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් ඊට කලින් අපි මේ අවිද්‍යාව හින්දා කරන ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා කරන සංකාර ඒවා අනිත්‍යයි අපව දුකටපත් කරන. එවැන්නේ මේ හිතට අරමුණ ධම්මතා සබ්බේ ධම්මා කිසිම ආත්මගතියක් නැහැ. මම මේ පැත්තේ ඒවා එහා පැත්තේ කියලා ආත්මගතියක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති බව. මේවා ඇත්ත ඇති හැටියට ප්‍රඥාවට තේරුම් යන්නේ යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මුලාව නිසා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. අතනි බින්ද තී දුක්කේ. මේක තමයි නිවනට මාර්ගයේ සමන්තු විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්ද තී දුක්කේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්ද තී දුක්කේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු.